මොකක්ද ප්‍රශ්නේ? ආයේ අහන්න එනවා මේ.
ඔව් මේ ප්‍රශ්නේ මේමයි. දැන් මේ අර අපි ගිය සැරේ කතා කරපු ප්‍රශ්නම තමයි මම ඒ හාමුදුරුවන්ගේ ඒ බණ අහනකොට හාමුදුරුව කියනවා දැන් අපිට මොන මලක් 100ට ආපු ගාම අපි කරන්නේ ඒ මල 100ට ආවේ මගේ හිතෙන් මම දැනගෙන දැන් මෙන්න මේ මලේ එළිය තියෙනවා කියලා මම මගේ මෝඩකමට පිළිගත්තා කියන ඒ අදහස අපිට තියෙනවා. එතකොට අපිට මලක් එහෙන 100ට ආපුවාම අපි ඒක එතන විදර්ශනා කරන ඔන්න මගේ මෝඩකමට මම මේ මල එළියෙන් තියලා ලෝකෙ පිළිගත්තා කියලා. හැබැයි ඉතින් සමහර වෙලාවට කෙලිම මලක් 100ට එනවා. එතකොට අර අර විස්තරේ සිහි කරන්න ඉස්සෙල්ලා මලක් 100ට ආවා කියලා එනකොටම මල යනවා. එතකොට මේ ඒක ආයි අර අර වගේ හිතන්න ඕන නැද මෙතනද කියලා හාමුදුරුවන් කියනවා. මේ ටිකක් ඉස්සරහට යනකොට ඒක හිතන්න ඕනේ නැහැ කියලා.
ඒ දැනීම ඥානෙ එහෙම හිතන්න ඕනේ නැහැ. ඉතින් ඒක දැකලා ඉවරනේ ඔක. මට හිතන්නේ ඊට වඩා ඉෆෙක්ටිව් අපිට අර දැන් ටිකක් වෙලා ගිහිල්ලා මතක් වෙනවා නේද මොනවා හරි ගැන හිත හිතා ඉඳලා. මේ නම් මේක ගැන මෙච්චර වෙලා හිත හිතා හිටියා කියලා. ඒ කියන්නේ අපේ ඇලීමක් හරි ගැටීමක් හරි තියෙන දේක් ටිකක් දිගට හිතෙනවනේ. මතක් වෙලා. අන්න ඒ වෙලාවට ඊට පස්සේ අනිත් පැත්තට පෙන්වන්න පුළුවන් නම් ඕක ඔය එළිය දෙයක්ද හිතෙන් හදපු දෙයක්ද කියලා මතක් කරලා දෙනවා නම් මං හිතන්නේ ඒක ඊට වඩා ප්‍රායෝගිකයි. දැන් අපිට එන හැම හිතම දකින්න අමාරුනේ. අපිට අර ටිකක් වෙලා හිත වැඩ කරන ඒවා තමයි මේ බලන්න පහසු. මොකද ඒක ආයේ ආයේ එන ගතියක් වැඩිනේ. දැන් ඔය මලක් නම් ඉතින් ඕක සී වුණා නැති වුණා ආයේ එන්නේ නැහනේ. එහෙමනේ අපිට තරහ හිතක් හරි ලෝභ රාග හිතක් හරි ආවොත් කාය ආයේ එන ගතිය තියෙනවා. ඒතකොට ඒක පෙන්වන එක මං හිතන්නේ ඊට වඩා හොඳයි කියලා. අනිත් ඒවට කරන්න පුළුවන් නම් මේ වැඩිපුර එන ඒවට බැලුවොත් ඒකෙන් ඒක කැඩෙනවා නම් ඒක ගොඩක් සාර්ථකයි.
දැන් ඒ කැඩෙන ගතිය නම් තියෙනවා. දැන් අපිට දැන් තරහක් ආපුවාම ඔය දැන් රවි කිව්වා වගේ ටිකක් පොඩ්ඩ ඒක යනවා ටිකක් ඉස්සරහට යනවා. ඉස්සරහට යනවා කියන්නේ ඉස්සර නම් ඕක මේ පැය ගාණක් තරහෙන් පුපුර පුපුර ඉන්නවා. දැන් විනාඩියකින් දෙකකින් ඊටත් අඩුවෙන් අහු වෙනවා වැඩේ. ඉතින් එතකොට මේ ඒක නැති වෙනවා. ඔක තව කොට කරගන්න තමයි මං හිතන්නේ අවශ්‍ය නේද?
ඒක ඉතින් ඒ පෙන්වන්න ඉබේ වෙන දෙයක් තමයි. ඒක තමයි ඇත්ත. දැක්කට පස්සේ හොඳට හිතට ප්‍රත්‍යක්ෂ වුණොත් සිහිය පිහිටන එක විතරයි කරන්න තියෙන්නේ. ඔකේ ආයි වෙනම වෙන්කර කර පෙන්වන්න ඕනේ නැහැ. ඒ ගතිය එනකන් හිතට මතක් කරලා දෙන්න ඕන. ඒ ලී තියෙන දෙයක් නෙවෙයි හිතෙන් හදපු එකක් නේ කියලා. ඒ බලනකොට එහෙම වෙන්කලේ නැතත් සිහිය පිහිටනකොටම හිත දන්නවා ඔය හිතෙන් හදපු එකනේ කියන පැත්ත. ඒ දකින මට්ටමකට එනවා. එතකොට තමයි ඒ අවබෝධය හරි. එතකොට ලේසි. එතකොට සිහිය පිහිටන්න විතරයි තියෙන්නේ. ප්‍රඥාව කියන එක යෙදෙනවනේ.
ඔතන මෙහෙමයි. දැන් අර හිතෙන්ම හදනවා කියන එක නම් ඉක්මන ටක් ගාලා එනවා. දැන් මම හිතෙන්ම හදපු දෙයක් නේ කියලා එනවා. හැබැයි ඒක එතන අර අපි තව පියවරක් ඉස්සරහට ගිහලා මේ අපේ මෝඩකමට හිතෙන් හදාගෙන ලෝකෙ හැදුවා කියන තැන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒක එතනත් කරන්න ඕනද නැත්නම් මෝඩකමට හිත හදාගත්තු දේ හිතෙන් දැනගත්ත කියන තැනම ඇතිද එතනින් නවතිනවද කියන එක තමයි මම මේ දවස්වල මේ හිත ඉන්නේ.
අය දැනට කරන්න තියෙන්නේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා දැක්කහම ඇති. ඒක එළියේ තිබ්බේ මෝඩකමට. හිතෙන් හදුවේ මෝඩකමට කියලා පෙන්වන්න යන්න එපා. ඒ දැනගත්තු දේ එළිය කියලා විශ්වාස කළේ මෝඩකමට කියන තැන පෙන්වන්න. ඒක ලේසියෙන් පුළුවන් ඉතින් පුරුදු වෙනකොට. ඒක හොඳට පෙන්වන්න හිතට.
හොඳයි මේ පාරේ යවෙනවා කියලා නම් දැන් ටික ටික දැනෙනවා ගතියක් පොඩ්ඩක්
ඒක හොඳයි. ඉක්මනට ගියොත් අපිටත් කියා දෙන්න අනිත් පැත්තට. මේ දවසන්ත.
රවිගේ තල්ලුවෙන්ම තමයි යන්නේ ඉතින්. මොකද මේ සාකච්ඡා කරනකොට හරිය වැදගත් නෑ හැමදාම යාවේ නිකන්. ඒක අලුත් වෙන ගතිය තියෙනවනේ.
රවි මස් කරන මේ දැන් ඔය තරගු ප්‍රශ්නෙට මම පොඩි කනක් මම දැක්ක ඔයාගේ මේ පස්වෙනි පොතේ. අර මුලපරය සූත්‍රය සූත්‍රගෙන ඉතින් ඒකෙදි අර පෙරවදන පෙරවදන කියන ඒකේ කියන ඔයා කියලා ඒක තමයි මේ එකන ඔය දැන් නමක් කියන්න පොඩ්ඩක් ඒක දැන් විද්‍යාවෙන් කිව්වොත් ඔය ප්‍රතිබිම්බයක් හදලා දීලා ඔය ප්‍රතිබිම්බේ නේද හිතට දැනගන්න පුළුවන් දැන් ඔය ප්‍රතිබිම්බය දිහා බලලා එළියේ තියෙන්නේ මේකයි කිව්වොත් වැරදි කියලා කියන ඔතන හරි සූක්ෂම තැනක් නේ ඔය විස්තරේ දැන් ඔය දැන් කරපු ස්ටිකේකයි දැන් විතරවත් කියන වැරදි කියලා ඒ කියන්නේ මට ඒකත් දෘෂ්ටියක් තියෙනවා පොඩක් ඉතින් කොටස් පැහැදිලි කරන දාපිට ඔය දෙකේ අතර හොඳට එතනකොට භාවනාවට යන්න ගන්න අපි දන්නවා නමුත් ඇයි එතන එහෙම එතන එහෙම කියලා තිනවා ප්‍රතිබිම්බයක් කියලා තිබ්බේ කියලා කිව්වොත් වැරදි කියලා කියනවා
ඔය එකක් ප්‍රතිබිම්බය දිහා බලලා හදන දේවල් ටික එළියේ තියෙන එක වැරදි කියන එක තමයි මම පෙන්වන්න කියන්නේ ප්‍රතිබිම්බයක් දිහා බලලා හිතන දේනේ ඔය දැනගත්තේ ඒක බාහිරේ තියනවා කියන එක වැරදි එතකොට තමයි එළියේ ලෝකෙ හැදෙන්නේ ඒක ඒක තමයි පෙන්වන්න තියෙන්නේ හැබැයි දැන් අපි ඒකට උදව් කරගත්තෙත් ඉතින් ප්‍රතිබිම්බය කියන එකත් ලෝකෙට අයිති මට්ටමකින් නෙවෙයි ඇහැ තියෙනවා ඇහේ ලෙන්ස් එක තියෙනවා ඕකෙන් මෙහෙම ප්‍රතිබිම්බයක් හැදුවා කියන මට්ටමනේ එතකොට ඒක ඇහැගෙන බලනකොට ඒ පැත්තත් අයින් වෙනවා දැන් බාහිද්ද රූපේ බලනවා වගේ අජ්ජත් රූපෙටත් බලනවනේ අපි එතකොට ඒ ප්‍රතිබිම්බයත් ෆිසිකල් දෙයක් විදිහට ගන්නෙ හිතට අරමුණු වෙන ස්වභාවයක් විතරයි කරගත්තොත් විඥානයේ පිළිමිබුවක් විතර නෙවෙයි හිත කියන විඥානය හිත කියන කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් හැදුනා ඒක ආයේ එළියෙන් හොයන්න බෑනේ එතකොට හිත කියන එක කණ්ණාඩියක් නා විඥානීය කණ්ණාඩියක් නම් ඒකේ ප්‍රතිබිම්බයක් හැදිලා ඒක ඇතුලේ එතකොට ප්‍රතිබිම්බයක් එළියේ තියෙන එකක් බාහිරේ මේ අපිට අර ෆිල්ම් එකේ ස්ක්‍රීන් එක වගේ මේ තියෙන ස්වභාවයක් නෙවෙයි ඔය හිතේම ඇති වුණ ප්‍රතිබිම්බය තේරෙනවා
ඔව් ඒක තමයි එතන දැන් හරියට හිතන්න ඕනේ පොයින්ට් එක මොකද ඒ ප්‍රතිබිම්බය කියන එක අර විඥාන ස්වභාවයක් නිසා අපිට තියෙන මෝඩකමට ඒක අපි ගන්නවා මිසක් නැත්නම් ඒ ප්‍රතිබිම්බය තමයි මේ එළියේ තියෙන්නේ කියලා ගත්තොත් තමයි වැරදි කියලා මට තේරෙන්නේ. ඒක හරි නේද?
ඔව් ඉතින් මං කියන්නේ ඉතින් ඒ එච්චර ගැඹුරට හිතන්න යන්න ඕනේ අපේ බලවත් කැලේසෙ මේ ඇතුලේ තියෙන කැලේ තියෙන එකනේ ඒක බලන්න කියලා. අපේ
වෙන ප්‍රශ්න නැත්තම් මේ පරණ ප්‍රශ්නයක්ම මම ඉස්සරහට පොඩ්ඩක් ගන්දරම් කැමති මේ අපි දැන් දැනුත් ඔය පොඩ්ඩක් කතා කරේ ඔය අජ්ජත් බහිජ්ජ කියන එක අපි එදා කතා කරා ලොකුවට හුඟක් දුරට කතා කරා දැන්
අපි
අජ්ජත් බහිජ්ජ කිව්වහම දැන් අපි රූපයක් දකිනවා නම් එළියේ තියෙන මල බහිජ්ජ ඒ කියන්නේ පිට තියෙනවා ඊට පස්සේ අපි රූප අපේ ඇහැ අජ්ජත් කියලා ගන්න පුළුවන් මට හිතෙන්නේ නම් මේ මම එදත් ඔක කිව්වා මේ ටිකක් අපි ගැඹුරට යනකොට දැන් අපි එක මොහොතක් ගත්තොත් අපි හිතුව මොකක් එක 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 මොහොතක සිහිය පිහිටවනවා නම් යම් කිසි දෙයක් ගැන අපි හිතමු අර මං එදා ගත්ත උදාහරණයමයි අපි ඉඳගෙන ඉන්නවා නම් පුටුවේ ඉඳගෙන ඉන්නවා නම් අපිට යම් කිසි තැනක් දැනෙනවා කියලා එක තැනක් දැනෙනවා කියලා අල්ලගත්තොත් ඒ වෙලාවේ මේ රවි එතන විතරයි නේද අජ්ජත් වෙන්නේ අනික හැමදේම වහිච්ච වෙනවා නේද තිරුවන් සර්
ඒක ඉතින් ඔවා අජ්‍යත්ත කියලා හිතන්නේ මොකද්ද කියන එක මත ඩිපෙන්ඩ් වෙන්නේ. මම තමන් අජ්‍යත්ත කියලා හිතන්නේ මොකද්ද? එතන අජ්‍යත්ත කියලා හිතුවොත් එතන අජ්‍යත්තයි. ඇයි අපි දැන් අජ්‍යත්ත බහිද්ද කියලා වෙන් කරන්නේ ඇයි කියලා නිකන් හිතන්නකෝ.
ඔද ඒ වෙලාවට මම කියලා හැඟීමක් තේරුමක් තියෙන්නේ අර 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 දැනෙන තැන විතරමයි නේද? එතකොට අනික් වෙන මං එහෙමයි මට හිතුනේ.
එහෙමත් ඉතින් ගන්න පුළුවන් බැරි කමක් නැහැ. ඒක අපි අර අජ්‍යත්ත එක ඩිෆයින් කරන විදිහනේ. ඇත්තටම ඔය විදිහ තමයි අපේ අර එල්ලාවල විජිතානන්ද හාමුදුරුවෝ එහෙම කියන්නේ. අජ්‍යත්ත කියන්නේ මේ මොහොතේ දැනෙන ටික, අනිත් ටික සේරම බහිද්දයි කියලා. ඒකත් ඉතින් තේරුම් කරන්න පුළුවන් විදිහක්. ඉතින් අපි අජ්‍යත්ත කියලා මොකක් හරි දෙයකට හිතුවහමනේ බහිද්දයක් කියන්න පුළුවන්. ඒක මං කිව්වේ අපි සාමාන්‍ය මට්ටමේදී අපි පටන් ගන්න ලෝකෙට අයිති මට්ටමේදී අපේ ශරීරය අජ්ජත්ත, ඕකට අයිති නැතිව බහිද්ද කියලා නේ. වුණාට ඔය මම බලාගෙන යනකොට මේ ඒ දැනෙන තන අජ්ජත්ත අනිත් ඒවා බහිද්ද කියලා ගන්න පුළුවන්. තව ටිකක් කල් යනකොට ඔයාට මේ හිත අජ්ජත්ත අනිත් සේරම බහිද්ද කියලා. මේ හිතෙන් හදලා නේදීන් තියලා තියෙන. අපි ඔය තනක් පණවන්නේ එළියෙන්නේ, ඒකත් හිතට සාපේක්ෂවනේ. දැනෙන තැන ඒක මේ එහෙම මේ දකින්න දකින්න ඒවා ඉතින් වෙනස් වෙනවා. ඔය හින්දාමයි මම ওই වචනවල තේරුම් ගැන ඉච්චර කතා කරන්නේ නැත්තේ. මොකද ඔය අජ්‍යත්ත බහිද්ද දෙකත් ලෝකෙට ආйтиනේ. ඉතින් අපි පනෝගත්තු දෙයක් ගැන තමයි ඔය කතා කරන්නේ. එහෙනම් තමයි දැන් අජ්‍යත්ත වෙනම බලන්න පුළුවන්, බහිද්ද වෙනම බලන්න පුළුවන්. ටිකක් කල් යනකොට ওই දෙක වෙන් කරන්න බැරි වෙනවා. අපි මේ අජ්‍යත්ත බහිද්ද කියලා කියලා තියෙන්නේ මේ හිතේ හදලා එළියෙන් තියපු දෙයකටනේ. දැන් තමන්ගේ අත දිහා ඇහෙන් බැලුවොත් අජ්‍යත්තද බහිද්දද කියලා කියාගන්න බැරි මට්ටමකට එනවා. ඇහෙන් දැකලා නම් අත තියෙනවා කියලා දැනගත්තා. බලන්න අත දිහා බලලා ඒක අජ්‍යත්ත කියනවාද බහිද්ද කියනවාද කියලා කොහමද වෙන් කරන්නේ? කොයි පැත්තටද වැටෙන්නේ?
ඔව් ඒක තමයි. දැන් ඔතන මම ඇත්තට මං හිතන්නේ මට අර ස්වාමීන් වහන්සේගේ පොතකින් හරි බණකින් හරි මේ මං අහලා තියෙනවා. මේ දැන් අපි අපි බඩ ඇතුලේ වේදනාවක් දැනෙනවා නම් එහෙම ඒ බඩ ඇතුලේ වේදනාව ගන්නකොට අජ්ජත්ත බහිද්ද කියලා මොකද්ද වෙන්නේ කියලා දෙකම ඇඟේනේ තියෙන්නේ. ඉතින් අර ඔය වචන දැන් රවිකේ වගේ වචන වල දඟලන එකේ තේරුම් ගන්න නැහැ කියලා මට දැන් ඇත්තටම තේරෙනවා. මේක අපිට අවබෝධනේ ඕනේ තේරුම් ගන්න.
ඔව් ඔව් අයතෙන්ට තමයි එන්න ඕන. මේ හිතෙන් හදපු එකක් නෑ එළියෙන් තියෙන්නේ කියන එක දැක්කහම ඊළඟට ඒ කියන්නේ දෙකටම පොදුයි. ඒක අජ්ජත්ත උනත් බහිද්ද උනත් එකම වැඩේනේ කරලා තියෙන්නේ. ඒ ටිකක් එහෙම අර වෙන වෙනම විදර්ශනය කළාට පස්සේ ඔක එහෙම වෙන් කරන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. එතකොට තමයි අර අජ්ජත්ත බහිද්දාවා කායිකානුපස්සී විහෙරති තැනට එන්නේ. ඉතින් කෙනෙක් ඕන නම් ඔකට අජ්ජත්ත කියයි, තව කෙනෙක් බහිද්ද කියයි. ඉතින් අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔය දෙකම හිතෙන් හදලා එළියෙන් තියපු අර වතුරේ හදපු බල්ලෝ වගේනේ. ඉතින් බල්ලා ඉන්න කෙනානේ ඔක දෙපැත්තකට බෙදන්නේ. රූපේ පිළිගත්ත රූපේ වැසගත්තු කෙනානේ රූපේ එහාට මෙහාට වර්ග කරන්න යන. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. එක බල්ලෙක් ඔක අජ්‍යත්ත කියයි, තව බල්ලෙක් බහිද්ද කියයි. ඉතින් ඒවා උන්ගේ වැඩන්නේ. අපි පෙන්නුවත් ඔය මෝඩකමට හදලා තියෙන්නේ කියලා අපිට ඒවා අදාළ නැහැ. අජ්‍යත්ත වේවා බහිද්ද වේවා සමුදය එකයි. ආයතන මුලාව නිසා පනෝපු රූප එතන දකින්න පුළුවන් නේද ඒක?
ඔව් ඒක 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 ඉතින් දකින්න පුළුවන් ටික ටික කොහොම හෙමින්.
ආ ඉතින් මං කිව්වේ දැන් එතෙන්ට එනකන් ඉතින් අපි දැන් එළියේ කාර් එකක් ගියා කියලා දැනගත්තොත් එහෙම ඔක කෙලින්ම බහිද්දනේ. එතට ඒකත් හිතෙන් හදලා එළියෙන් තිබ්බා. මේ අපේ මොනවා හරි ශරීරේ මොනවා හරි දැනුණොත් ඒක අපි සාමාන්‍යයෙන් කියන්නේ අජ්ජත්ත. ඉතින් ඒකත් හිතෙන් හදලා එළියෙන් තිබ්බා. බලනකොට ওই දෙකම හිතෙන් හදලා එළියෙන් තියපු රූපනේ පණෝගත්තු ඒවානේ. ඒ පනෝගත්තු කයක් මේ ඇසුරු කළේ කියන අවබෝධය තමයි එන්න ඕන. ඒ පනෝගත්තු කියන එක නැත්නම් උපද්දවගත්තු කියන එක එනකොට ගොඩක් ඒවා අවබෝධ වෙලා ඉවරයි. ඒ කියන්නේ කලින් තිබුණ දෙයක් නෙමෙයි, අනාගතේ තියෙන දෙයක් නෙවෙයි. උපද්දනවා කියන්නේ මේ මොහොතේම හදන දෙයක්. ඒකට අර ධර්මතා හුඟක් අවබෝධ වෙලා ඉවරයි මේක. උපද්දලයි දැනගත්තේ, උපද්දලයි දැනගත්තේ නැත්තම් මේක පණෝගෙනයි පරිහරණය කළේ කියන තැනට ගන්න පුළුවන් නම් ඒක දකිනකොට අර ප්‍රශ්නේ ඉච්චර වැදගත් නෑ. අජ්ජත් වුණත් දහිද්ද වුණත් ඔය පණෝගත්තු යන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ රූපේ තියෙන කෙනාට. හැබැයි අපිට රූපේ තියනා නම් අපි එතනින් පටන් ගන්නත් ඕන. බුදුහාමුදුරුවෝ මේ දෙකටම බලන්න කියනවානේ, අජ්ජත් රූපෙටයි බහිද්ද එකට.
තරංගියද පොතේ කියනක කළපන්න පුළුවන් නේද? විනෝබම සූත්‍රයේ අර සීලාවත් ගන්ධත් වාදකයක් ඒක බලුවාම මොකද මේ අජ්ජත් බහිද්ද යන ගන්න පුළුවන් නේද?
අපි අර සද්දේ නැතුව සත්‍යාපු හේතු ටිකනේ අජ්ජත් බහිද්ද කියලා බෙදන්නේ නේද? දැන් ආයතනකින් දැනගන්නේ එතන ඉපදුන අර තජ්ජෝ සමන්නාහාරෝ එකනේ අපි ඇත්තටම දැනගන්නේ. එතනින් පැනගත්තු ස්වභාවයනේ, පැන නැංග ස්වභාවය, එතනම හටගත්ත ස්වභාවය. එකයි මං කිය උපද්දලා බලනවා කියලා. ඒ එතන සිහිය නොවන නැති හින්දානේ ඒක ඒක හටගන්න හේතු ටික අල්ලගෙනනේ ඔය රූප කියලා අරගන්. ඒකට උපාදාන කරන්නේ ඒක හටගත්තු හේතු ටික. ඇත්තටම මේ දැනගත්තු ඵලය නෙවෙයි. දැනගත්තු ඵලයට සිහිය නොවන පිහිටියා නම් ඒක දැන් ඉපදුන දෙයක් දැන් දැනගත්තා. උපද්දලා පරිහරණය කළා. ෆිල්ම් එක අපිම හදලා අපි ඒක දිහා බලන් ඉන්නවා නේද? චිත්‍රපටි හෝල් එකේ ඉඳන් චිත්‍රපටිය බලනවා. බලනකොට චිත්‍රපටිය ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ට් කරලා තියෙන්නෙත් අපිමයි. එහෙම දෙයක්ත් වෙනව නේද? අපිම චිත්‍රපටිය හද හදා අපිම බලනවා. ඉස්සර නිකන් මේ තිබුණ චිත්‍රපටියක් දිහා බලා ඉන්න අපි හිටියනේ. දැන් එහෙමත් නෙවෙයි. චිත්‍රපටිය හදන්නෙත් අපිමයි. අපිම උපද්දපු දේ ගැන අපිම බලා ඉන්නවා. ඒ ඔක්කොම අමතක කරලා ඊළඟට ඒව හැදුන ලෝකෙකුත් පණව ගන්න. එළිය දේවල් පවතින බවට ගන්න, අනිත්‍ය සංඥාවෙන් ගන්න.
හරි, මට මතක් වුණේ දැන් අද ස්වාමින්වහන්සේ කතා කරන්නේ අර හිරියොත්තප්ප දැන් උත්ෙන්දී අර අනෝමදස්සී ස්වාමීන් වහන්සේගේ විදර්ශනා බණේ තියෙනවා. දැන් අපි ඔය එක මොහොතක ඔය හිත අල්ලගන්න වෙලාවේ එතන ඔය සීලය සමාධි ඔක්කොම සම්පූර්ණ වෙනවා කියලා. අර දැන් අපි ඇත්තටම කියන්නේ සිල් ගන්නවා කියලා විශේෂයෙන් එහෙම යන එකක් නෙවෙයි මේක. අර මේ මොහොතට හිත පිහිටනවා නම් ඒ මොහොත වෙනකොට ඔක්කොම සම්පූර්ණ වෙලා තියෙන්නේ කියලා මම ඉතින් තේරුම් ගත්ත ඇටි. හරි නේද?
හරි හරි. විදර්ශනය කරන මොහොතේ ඔක්කොම සම්පූර්ණයි. සම්පූර්ණයි කියන්නේ ඒ වැඩෙන්නේ ආරියෂ්ඨාංගික මාර්ගිනේ. ඒ ඇත්ත දැකීම තුල දකින ක්ෂණයේ අර කෙලෙස් එකක්වත් තියෙදෙන්න බෑ. මේක හටගත්තේ මෙහෙමයි, මේව නැත්තම් හටගන්නේ කියලා එක ඒක පෙන්නනකොට මේක තමයි මේ පටිච්ච සමුප්පන්න භවනේ අපි පෙන්නලා දෙන්නේ. ඒ මොහොතේ එතන රැකෙන සීලය තමයි අර අර අට්ඨිය තිහරයති ජිගුච්ඡති කියන එක. සංඛාර සංඛාරී අපි මෝඩකමට කරපු සංස්කරණයක් නේද? අර වතුරේ බල්ලෙක් හැදුවා. මේ මෝඩකමටනි බල්ලෙක් හැදුවේ. එතකොට ඒක ගැන අපි ලැජ්ජා වෙනවා. අට්ඨියති හරායති. ඒ කතා හරිනවා jigucchati පිළිකුල් කරනවා.
බලි ඒ වුණාට අද සත්‍යචාර විදිහට ඔහොම කතා ඔහොම වුණේ නැහැ.
ඒකයි තේ එතන ඉන්න අයට ඕක තේරෙන්නේ නැහැ නේ. ඕක කරන අයටයි ඕක තේරෙන්නේ.
ඉතින් අර බාහිරින් එන කෙනෙක් shopping mall එකේ ගිහිල්ලා ලැජ්ජා
ඔය ඒකේ හැබැයි දැන් අර හාමුදුරුවෝ කියපු ධර්ම කරුණවල එතෙන්ට ටිකක් කිට්ටු වුණා. අර මේ විමුක්ති දවාර ගැන එහෙම කිව්වනේ. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත. දැන් ඒ කතාව තමයි මේ කියන්නේ. දැන් මේ මහත්තේ අපි නැක අවිද්‍යාවෙන් එළියේ තියනවා කියනකොට දකින්නේ අනිමිත්ත. පිහිටවන්න බැරි අනිත්‍ය ස්වභාවයනේ දකින්නේ. නිමිති හැදෙන්නේ. අනිත් පැත්තෙන් ඕක හැදුවා නම් දුක කියලා දුක පැත්තෙන් බලන්න පුළුවන්. ඒ දුක පැත්තෙන් බලනකොට තමයි රට්ටිය තිහරායති ජිගුච්ඡති ටික එන්නේ. මේ සංකාරේ මොන මෝඩකමටද මේක හැදුවේ කියලා. ඒ නිසා අපි පීඩාවටපත් වෙනවා. ඒ නිසා පෙළෙනවා. ඒ නිසා ලැජ්ජා වෙනවා. ඒ නිසා ඒක පිළිකුල් කරනවා. එතකොට ඒ පිළිකුල් කරන්නේ මොකද්ද? ඒ හදපු දේ එළියේ තියෙන දේ ගැන. දැන් අනිත්‍ය බව දැක්කහම දෙයක් පිහිටන්නේ. එතකොට අනිත්‍ය නම් දුක නම් එතන ඊළඟට ශුන්්‍යතාවය එනවා. මම මේ පැත්තේ මම කෙනෙක් නැහනේ. ඒකක් අයිති කරගන්න ඒක පිහිටියේ නැත්තම් මම කියන එකක් අදාළ නැහැ. එතකොට ඒ අනිත්‍ය බව දැකීම තුළ ඒක බාරගත්තා නම් පීඩාවටපත් වෙනවා, දුකටපත් වෙනවා. ওই දුක සකස් කළේ එහෙම දෙයක් ඒක පිහිටන එකම මේ මෝඩකමට අවිද්‍යාවටමයි පැනෙව්වේ. අවිද්‍යාව නැත්තම් එහෙම දෙයක් උපදින්නේ නැහැ. එතකොට දෙයක් කියලා කතා කරන්න බෑ. දෙයක් පැනෙන්නේ නැත්නම් මම පිහිටන්න බෑ. එතකොට අනාත්ම ස්වභාවය. ඒක තමයි ශුන්‍ය කියන්නේ. එතකොට අනිමිත්ත අපනිහිත ශුන්‍යත. ඒ තුනම ඔතන තියෙනවනේ ඇත්තටම. ඒ ක්ෂණේට තියෙනවා. ඒක පෙන්නන ක්ෂණේට අපිට ඒක නොපෙනුණාට. ඒක වැඩි දියුණු වුණොත් ශුන්‍යතා විහරණයකට තමයි යන්නේ. ඒක කියන්නේ දැන් අපිට මම අර බලන්න කිව්වේ ඒක දිගට දිගට අපිට හිටින ඒවට බලනකොට ඒව අහුවෙන්නේ නැහැ ඒක හොඳට හිත දැක්කොත්. හැබැයි අපේ කෙලෙස් බලවත් හින්දා ඒක හොඳට දකින්න දෙන්නේ නැහැ. අපේ රාගය හරි ද්වේෂය හරි බලවත් නම් මේක එළිය දෙයක් නෙවෙයි කියන එක බාරගන්න හිත කැමති නැහැ. හැබැයි අපි ඒකටත් මේක මේ ධර්මතාවය මතක් කර කර දෙනකොට හිතට ඇත්ත පිළිගන්න වෙනවා. කෙලෙස් වලට වඩා ඉතින් කරන්න ලේසිත් නෑ, මුලදී කරන්න බැරි කමකුත් නෑ නේද? දවසක් එක දිගට කරන්න පුළුවන් වුණොත්, දවස් හතක් කරන්න පුළුවන් වුණොත් එහෙම අනාගාමි නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන. අපිට කරන්න බැරි එක වෙනම කතාවක්. ඒ උඩට පේනවනේ මේ මේ පොඩ්ඩක් මෙහෙම බලනකොට මෙහෙමනම් මේක දිගටම අපිට පවත්වා ගන්න පුළුවන් නම් කැඩෙන්නම ඕනනේ.
සෝතනදී ඔය ගොරෝසු මට්ටමින්ම බලනකොට දැන් මේ ළඟදී මේ ලඟ ගෙදරක ගිනි ගත්තා. එතකොට දැන් ඒ වගේ එකක් බලන්න හරිම මේ බාහිර හිතෙන් හදපු දෙයක්නේ හිත දැනගත්තේ කියන එක පෙන්වන්න හරිම වෙහසක් ගත්ත ඒ වුණාට ඒක හරි අමාරු තැනක් වගේ කියලා හිතෙනවා. ආයතන පැත්තෙන් ඒක කියන එක ඇත්ත. හැබැයි අර ෆිසිකලි අර හරි රෆ් ලෙවල් එකකින් තියෙනකොට ඒක එතන කොහොමද ඒක යොදා ගන්න පුළුවන්?
ඒක තමයි ඒ අමාරු දේවල් වලට තමයි අපි යොදන්න උත්සාහ කරන්න ඕන. ඒක අමාරු තමයි. ඇයි අමාරු වෙලා තියෙන්නේ? අපේ ඒ කෙලස් බලවත් ඒවට තමයි අපිට අමාරු. අපේ ඇලීම වැඩි ඒවටනේ අපිට ඕක කරන්න අමාරු. දැන් ආගේ ගෙවල් ළඟ හින්දානේ ඕක අමාරු. ටිකක් ඈත ගයක් ගිනි ගත්තට ඔච්චර ප්‍රශ්නයක් නැහැ.
නෑ ඒ වුණත් ආයතන විදියට බලනකොට ඒක කොහොමද ඒ වුණත් ඒක ගලපගන්න අමාරු ගතියක් දැනෙනවා මට හරියට.
ඒ යම් කිසි දෙයක් දැනගත්තොත් ඉතින් අපිට ආයතන වෙන් කරනවා. වෙන් කරලා මොන ආයතන වලින්ද මේක කිව්වේ, ආයතන වල කෘත්‍ය මොකද්ද, එයා මුලා කරන්නේ කොහොමද කියන එක මතක් කරලා දෙනවා. ඉතින් අපේ ලෝකෙට අයිති පැත්ත බලවත් හින්ද අපිට ඕක කොච්චර හිතුවත් අනිත් පැත්තටත් පෙන්නනවා. ඒ එහෙම එනකොටත් ආයේ බෝක දැනගත්තෙත් මෙහෙමනේ මෙහෙමනේ කියලා පෙන්නන එකම තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඒක අමාරු නම් ඒ වෙලාවට තමයි මේ මගේ මෙන්න මේ ක්ලේශය තමයි බලවත්. එහෙනම් ඒක අඩු කරන්න අපි මෛත්‍රිය හරි අර අසුබය හරි තව ටිකක් වඩන්න ඕන. ඒ පැත්තෙන් තුනී කරගත්තා නම් ඊට වඩා ලේසියෙන් මේක බලන්න පුළුවන්. එතකොට පේනවා අර ඒ සමතේ අනිත් භාවනාවල වැදගත්කම. ඒත් අපි ඒ පැත්තේ දුර්වලකමක් හින්දා තමයි මේක මෙහෙම බලන්න බැරි. බලන්න උත්සාහ කළාට අපි කෙලස් පැත්තෙන් අනිත් පැත්තටම යදි. එහෙම ඇදෙන්නේම තව ටිකක් හොඳට බැලුවොත් මේ අපේ බැඳීම් තියෙන හින්දම නේද? බැඳීම් වැඩි එකටම නේද අපිට අමාරු. ඒකට එකපාරට අමාරු හින්දා තමයි මේ අනිත් භාවනත් ඉතින් පුළු පුළුවන් වෙලාවට කරන්න කියන්නේ. අපිට එකපාරටම අතෙන්ට සිහිය පිහිටන්න පුළුවන් නම් මේක කරන්න. ඒක අමාරුයි කියලා ප්‍රැක්ටිකලි කරගෙන යනකොට පේනවනේ මේ කොච්චර ගෙවුවත් අර අනිත් පැත්තට හිත ඇදෙනවා. එතකොට ඒකට අදාළ තව භාවනාවකුත් ටිකක් කෙරෙනවා නම් සමහර විට හොයිට වඩා ලේසි වෙනවා. එතකොට ඒක ඇලීම පැත්තෙන් නම් ඇලීම කැඩෙන විදිහ භාවනාවක් ඕන. මේ ගැටීම තරහ පැත්තෙන් නම් ඒ පැත්ත අඩුගෙන විදිහ භාවනාවක් ඕන. ඒකේ කෙලින්ම ඇත්ත පෙන්නුවේ නැතුවට ඒකෙන් අර නීවරණ වල බලවත්කම අඩු කරනවානේ. නීවරණ අඩු වෙනකොට අපිට මේ ඇත්ත පෙන්වන්න විදර්ශනය කරන්න පහසු වෙනවා. ඒකනේ දැන් මේ ඒවා කොච්චර ඇහුවත් අපේ කෙලස් ටික කැඩෙන්නේ නැහනේ. මෙයා අහනවා, කතා කරනවා, තර්ක කරනවා. හොඳටම පැහැදිලි කියනවා. ඒ වුණාට අනිත් පැත්තෙන් අර ආයේ ලෝකෙට අහුවෙලා කෙලස් ටිකත් මතුවෙනවා. ඒ හින්දා තමයි ඉතින් ඒවා ආයෙ ප්‍රගුණ කරනවා. දාවිතා බහුලී කතා.
මං හිතන්නේ මේ රවි අර ඩිලීට් කිව්ව ප්‍රශ්නෙටම ප්‍රශ්නේ තමයි මට තේරෙන හැටියට. දැන් ඔය ඇහැයි මනෝවිඤ්ඤාණය වෙන් කරගන්න එක මම ඉස්සෙල්ලත් කිව්වේ මට අමාරුයි. හැබැයි කනයි මනෝවිඤ්ඤාණයයි, ඒ කියන්නේ කන ඒ දෙක වෙන් කරගන්න එක ටිකක් ලේසි. නමුත් ඔය දකින්න දෙයක්, ඔය ගයක් දිනගත්තා වගේ දෙයක්, නැත්නම් දරුවෙක් දකින්න කොට වගේ දෙයක්, ඒක ඇහෙන් දැකලා වෙන් කරගන්න එක ගොඩාක් අමාරුයි අර සද්දෙට වැඩිය. ඒ දිලි කිව්වේ ඒක දැන්න එතන චර්වන්සම.
මට ඇත්තටම කෙනෙක්ව මේවා කරනවටත් වැඩිය අර වගේ තැනක ඒක මේවා කරන්න අමාරුයි. දැන් කෙනෙක්ව බැලුවාම ඒක කොහොම හරි සාමාන්‍ය මට්ටමකට හරි ඒක හිතාගන්න පුළුවන්කමක් එන්නවා. හැබැයි දැන් මම ඔය එක්ස්පීරියන්ස් කරපු ඒ වගේ දේක තාමත්ම හිගිලා ඉර වෙනවා. ඒ කියන්නේ එතන ඇලීමක් හරි රාගදේ ගැටීමක් කියලා කොහොමද එතන කියන්නේද? ඇලීමක් තියෙනවා, ගැටීමක් තියෙනවා කියලා.
අපිට ඒක සංවේදීතාවය නේද? අපි සංවේදී වුණාම ඒකත් තර ආසාවන්නේ.
ආ, ඒ ඇලීම පැත්තෙන් තමයි එන්නේ. ඕකයි තෙන් අර දැන් පිට රටවල් වල නම් ඔය මේ අරවා මේවා ඉන්ෂුරන්ස් දාලානේ තියෙන්නේ ඔක්කොටම. ඒ හින්දා ඉතින් මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයගේ නෙමෙයි. ඒක ටිකක් අර తాවකාලිකව ඒක යටපත් කරනවා වගේ වැඩක් ඒක. ඉතින් ඒක ඉතින් අර අපේම දෙයකට වෙනකොට ඔක හරි අමාරුයි. තමන්ගේම. එහෙම නැත්නම් අපේ යාලුවෙකුට නෑ එකුට එහෙම වෙනකොට අමාරුයි. ඒක ඉතින් ඔක ගැඹුරට යනකොට ඉතින් ඒකත් අපේම, ඒ කියන්නේ අපිටනේ දුකක් හැදිලා තියෙන්නේ. ඉතින් අපිට දුක හැදුන හේතුව අපි තුලමනේ තියෙන්නේ. ඒතට මේ දුක හටගත්තා නම් ඒක හොඳයි. දැන් ඔන්න බලන්න දෙයක් තියෙනවා. ඇයි ඇයි මේ දුක මට ආවේ? මේ එතනින් තමයි මම පටන් ගන්න කියන්නේ. මොකද අපි මේ නිකන් ඕක කරනකොට නම් ඔහි කරගෙන යනවා. ඇත්තටම Tamanට දැනෙන තැනකින් ඒක කරනවා නම් ඒක තමයි කරන්න ඕන එක. ඒකයි මං කිව්වේ. දැන් ඕක අර නිකන් අර අපි පුරුදු කරන්න කලාට දැන් ඔය සරත් කිව්වා වගේ ඔය මලක් සිහි වුණා, ඒක නැති වුණා. ඉතින් ඕක හරි ලේසි. ලේසි කියන්නේ අපේ හිතට එච්චර වදින්නෙත් නැහැ ඒක. හැබැයි අපිට බලපාන දෙයක් ගැන ඔක බැලුවොත් කරන්න අමාරුයි. කළොත් ඒක ටිකක් ප්‍රඥාව ලොකුවට වැඩෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඉතින් අර එකපාර අමාරු දෙයට කරන්න අමාරුයි. අපි අපි ටිකෙන් ටික එන්න ඕන එතෙන්ට එන්නනේ. මාර්ගේ වඩන්නේ. ඉතින් ඒක අර එක එක්කෙනාගේ පුරුදු අනුවයි, තමන්ගේ චරිත ලක්ෂණ කෙලෙස් අනුවයි කඩන්න අමාරු එක වෙනස් වෙනවා. දරදී කිව්වා වගේ සමහර විට අපිට පුද්ගලයින්ට වඩා දේවල් වලට අපිට මේවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතෙකුට මොකක් හරි වෙනවා. බලන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. දැන් ඊයේද පෙරේදද අපේ ඕන කැම්පස් එකේ බල්ලෝ ටික අයින් කරන්න ඩිෂන් එකක් කරන් එක්කෙනෙක් වීඩියෝ කරලා මූට එකෙක් කල්ලන හැටි ඉන්ජෙක්ෂන් එකක් ගහලා මූ දඟලනවා දඟලනවා ඒක වීඩියෝ කරලා දාලා තිබුණා. දැන් ඒක බලනකොට ඉතින් ඒකේ එක එක්කෙනා කමෙන්ට්ස් ගොඩකුත් දාලා තිබුණා. ඉතින් ඒවා දැන් කෙනෙකුට ඒක හරි සංවේදී වෙන්න පුළුවන්. ඒ අස්සේ ඉතින් කවුද මේ කමෙන්ට් එකක් දාලා තිබුණා මේ දහම පැත්තෙන් ඔය මේ මේ ඔතන කෙනෙකුත් නැහැ මෙතන කෙනෙකුත් නැහැ ඔය අපි හදාගත්තු එකක් ඔය මොනවාම කතාවක් කියලා. හැබැයි මට තේරුණා මේ කියලා තිබුණේ මේ දහම දැකලා නෙමෙයි අර උච්ඡේදවාදී පැත්තට ගිහිල්ලා. මටත් ඉතින් නිකන් ඉන්න පෙරකට මම එතන දැම්මා මේ මේ බුද්ධ කාලෙත් ඔය වගේ මත තිබුණා මේ බ්‍රහ්මජාල සූත්‍රය කියෝලා බලන්න කියලා. ඊට පස්සේ ඒවයි මොනවා ලිව්වද දන්නේ නැහැ. ඉතින් මම ඒක බලන්න ගියෙත් නැහැ ඊට පස්සේ. එතනින් එහාට මට අදාළ නැහැ කවුරුම කිව්වත් කියලා. ඒකේ සමහර විට මට බැනලත් තරව මේ අදාළ ඇති. ඉතින් ඒවා අපි ඕන්න හිතේ මග ඇරලා ඉන්න පුළුවන් නැත්තම් ඒකට මුහුණ දීලාම ඒක විදර්ශනයේ පැත්තට දාගන්න ට්‍රයි කරන්නත් පුළුවන්. ඉතින් අපේ කෙලස් හුඟක් බලවත් නම් ඒක සමහර විට මග අරින එක උදව්වක් වෙන්න පුළුවන්. දැන් සබ්බාස සූත්‍රයේ දීලා තියෙන්නේ ආශ්‍රව එක එක විදිහට ප්‍රහාණය කරන හැටි. ඉවසීමෙන් ඒවා මගහැරීමෙන් ඒ වගේ එක එක විදිවලට එක එක කෙලෙස් කඩන්න තියෙනවා. එතකොට ප්‍රඥාවෙන්ම අපි කොච්චර ඇත්ත දැක්කත් අපේ අර එක එක බලවත් පැති තියෙනවා. ඒක එක එක්කෙනාගේ වෙනස්. එක්කෙනෙකුට බලවත් එක නෙමෙයි තව කෙනෙක්ගේ. එතකොට අන්න එතන කඩන එක ලේසි නෑ. එතකොට ඒකට තමයි අනිත් භාවනාවත් උදව් කරගන්නේ අපි. දැන් අපිට පහසුවෙන් බලන්න ඕනේම බලන්න පුළුවන්. ඉතින් ඒකෙන් අර ඒක අවබෝධය આવට අර ඇත්තටම කෙලස් කඩන්න අපි මේ මොහොතේ කියන්නේ පච්චුප්පන්නයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. එතකොට අපි බලවත් කෙලෙස් වලට තමයි අපිට බලවත් දුකක් දැනෙන්නේ. දුකක් කිව්වහම ඉතින් මේ හිතේ සංසුම්භාවය නැති කරන එක දුකක්. මේ මට්ටමින් යනකොට ඔය එන්න ඕන හැම සංස්කරණෙම දුකක්. ඉතින් සංස්කරණ වැඩි වෙන්නේ අපේ අර ඇලීම් ගැටීම් බලවත් ඒවට. ඒක තමයි මම කිව්වේ අර ආයේ ආයේ එන chance එක වැඩි නේ. දැන් මුලින් ටිකක් ලේසි ඒවයින් කරලා අර වගේ ඒවටත් බලන්න පුළුවන් නම් මං හිතනවා එතකොට ඒක ප්‍රායෝගික පැත්ත වැඩි. Tamanට කරන්න අමාරු වගේම ඒකටත් බලන්න පුළුවන් නම් අවබෝධය එන එක ප්‍රඥාව වැඩෙන එක ඉක්මන් වෙනවා. හැබැයි එහෙම බලන්න ගියහම බලන්න බෑ කියලා හිතෙනවා නම් එතකොට ඒකට උදව් වෙන තව දෙයක් වෙන පැත්තකින් අර තද බල කෙලෙස් යටපත් කරගෙන මේ විදිහට බලන්න එන්න වෙනවා. කොච්චර කිව්වත් ටිකක් දවස් කරනකොට සමහර විට අපිට මේක නැවතිලා වෙන කෙලස් වගේ බලවත් වෙලා ඒ පැත්තට ඇදෙන්න පුළුවන්. එතකොට තමයි අර අපිට තනියෙන් මේක මේවා කරගන්න බැයි නම් සමහර විට කල්යාණ මිත්‍රයෝ හරි එකතු කරගන්න ඉන්නේ. ඒක දැන් අපි අකමැති වුණත් මේ සමහර විට අපි හිතමු මේ මේ අර ධර්ම සාකච්ඡාවේ ඔතන පැය දෙකක් ඉන්නවා නම් ඒ පැය දෙක එතන ඊයද වෙනවනේ. එතකොට අපි අර අරාකුසල් වලට යන එකෙන් වළකිනවා එකෙන්. ඒ කියන්නේ බලෙන් ඒකෙන් මුදවන ගතියක් තියෙනවා. දැන් ඒක දැන් මගේ පැත්තෙන් ගත්තොත් ඔන්න මං දැන් කොච්චර වෙන පැත්තක කෙලස් බලවත් වුණත් මගේ දැන් භාවනා වැඩසටහන තියෙනකොට මං අනිවාර්යෙන් ඒක යෙදෙන්න ඕනනේ. එතකොට ඒ යෙදීම තුල ආයේ අර අකුසල් යටපත් වීමක් වෙනවනේ. අනිත් එක ධර්මයමයි මෙනෙහි වෙන්නේ. ඒතේ ඒක දැන් يعني මං ඔය පැය 4ක 5ක වැඩසටහනක් කරනකොට මේ මුළු කාලය තුලම මගේ හොඳට සිහිය පිහිටන්න ඕන, අවධානය තියෙන්න ඕන. අහන අයගේ එහෙම හිතෙන්නේ නැහැ. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ අහන අය අහගෙන හිටියත් නැතත්. මට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මොකද මේ අවධානය නැත්තම් ඒක කරන්න බෑ. සිහිය නුවණ යෙදෙන්නම ඕනනේ. දැන් සමහර වෙලාවට අපි බලෙන් ඒ වගේ දේවල් දා ගන්න පුළුවන්. අවේ දැන් කට්ටිය හිටපු ගමන් රිට්‍රීට් වලට යන්නේ. මේ කරන්න බැරි හින්දා දැන් අපි දැන් මෙතන දැන් මේ මේ ඉන්ටර්නෙට් සාකච්ඡාවේ හිටියත් අපි අපේ නිදහස වැඩිනේ. අපිට ඕනනම් මේ මේ සමහර විට මයික් එක මියුට් කරලා අපි වෙන වැඩක යෙදෙනවා. එතකොට අර ඒක තමයි මේ බාධා කියන්නේ. අපිට මේ මේ එකක යෙදිලා ඉන්න හරි අමාරුයි. ඒක තමයි මේ ලෝකේ හැටි. දැන් තමන් අර ලොකු උත්සාහයක් කරන් කරගෙන යනකොට ඒක දැන් කාලයක් කරගෙන යන්න පුළුවන්. ආයේ ඒවා අඩු වෙන්නත් පුළුවන්. දැන් අපි සමහර විට ඔන්න දැන් ලර ඕස්ට්‍රේලියාවේ හැම ඉන්නකොට හොඳ නිදහසේ මේ භාවනාව කරගෙන යන්න ඇති වෙලාවල් හොඳට තියෙනවා අරවා මේවා. හැබැයි සමහර විට ලංකාවට ආවහන් ඒ නිදහස නැති වෙනවා. දන්නේම නැතුව ටික ටික. එතකොට අර වගේ මට්ටමකින් කරන්න බෑ. ඒකේ වෙන්න පුළුවන්. අපිට එක එක වැඩ වැඩි වෙනකොට රමේවා. එනකොට. ඉතින් ඒ හින්දා වෙන්න පුළුවන් සමහර විට අර දැන්. ස්වාමීන් වහන්සේ නමකට මේක බොහොම පහසුයි කරන කෙනාට කරනවා නම්. ගිහි අයට වඩා. ඒකේ මොකද අර ඒ කරදර අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවනේ. අපට සමහර විට ඒවට ඉතින් මේ ඒවා අතහැරලා යන්න බෑ. තායි දැන් ලෝකෙට අයිතිපැත්තේ දෙනවා කියන්නේ අපේ කෙලස් බලවත් වෙනවා. කෙලස් බලවත් වෙනකොට ආපහු මේ මේ පැත්තට එන්න ඉතින් එන්න එන්න අපහසු වෙනවා. එහෙනම් තමයි තමන් සිහිය නොවන පිහිටන එක එන්න එන්න වැඩි කරොත් සාමාන්‍ය ජීවිතේ ඉඳන් වුණත් ඒක ලොකු දෙයක්.
මේ මට මෙතෙන්දී නිකන් හිතට ආපු අදහසක් මං හිතන මේක නිකන් ඒක වැදගත්. දැන් අපි තණ්හාවයි උපාදානයයි ගැන කතා කරනකොට දැන් කතා වුණ ඔය උදාහරණ දෙක එකක් තමයි අර බල්ලාට ඉන්ජෙක්ෂන් එක දීලා ඒ බල්ලා දඟලන දිහා බලන් ඉන්නකොට ඇතිවන හැඟීමයි අර ගයක් පිච්චුනහා දැක්කාම එතන ඇතිවන හැඟීමයි උතන අර තණ්හාවයි උපාදානයයි කියන දෙක මේ තේරුම් ගන්න උදව් වෙනවා. මේ මට ඒ ඔය දෙකට සම්බන්ධ වුණා මෙහෙමත් එකක්. දැන් අපි ලංකාවේ ඉන්න කාලේ අපි වාහනයක් මේ පාර අයිනේ නවත්තන්නේ රෑ එළි වෙනකල් තියන්නෙම නැහැ ගරාජ් එකේ කොහින් හරි දාගන්නවාමයි. දැන් යම් කිසි තණ්හාව දැන් මේ පිටරටකට ආවම අපි මේ පාරයින තමයි රෑ හැලි වෙනකල් නැත්තම් දවස් ගණන් දාලා තියෙන අර එතකොට අර උපා දන්නවා මෙතන මේ අපිට හානියක් වෙන්නේ නෑ වාගේ ඔය උදාහරණ තුනෙන් ඔය තණ්හාවයි උපාදානයයි ගැන හැඟීමක් එනව නේද අපිට මට නිකමට මතක් වුණේ
ඔව් ඒක හොඳට හිතලා බලන්න ඕන තැනක් දැන් ලංකාවේ කාර් එකක් එළිය තියන්නේ නැත්නම් මොකද පිට රටක පිට බය නැතුව තියලා නැත්නම් ඔය ගොඩක් වෙලාවට ඔය ස්ටේෂන් වල පාක් කරලා යනවනේ බය නැතුව ලංකාවේ එහෙම ඒක කරන්න බෑනේ ගොඩක් තැන් වල දැන් නම් සමහර තැන් වල තියෙනවා මේ අපිට එහෙම නිකන් තියලා එන්න බෑ දැන් ඒක දැන් හොඳට බලන්න ඕන ඒක තණ්හාවේ අඩු වීමක්ද නැත්නම් ඒ කන්ඩිෂන්ස් අනුව අපි ඒකට ඇඩ්ජස් වෙලාද ඒ කාර් එකට හානියක් නැහැ කියලා දන්න හින්දා ඔහේ තියලා තියෙනව වෙන්න පුළුවන් හරිත් මොනව හරි හානියක් වෙන බව පේනවනම් ඉතින් මේ අන්න ඒ වෙලාවට තමයි තණ්හාව උපාදානේ ඒ තියෙන බව පේන්නේ ඒක තමයි මං කිව්වේ දැන් ඔය පැතිවිල අනිත් එක දැන් මං කිව්වේ අර දැන් ඉන්ෂුරන්ස් වලින් කවර් වෙන හින්දා අපිට ඉතින් මේ එච්චර ඒව ගැන වොරි වෙන්න ඕනේ නැහැ ලංකාවේ එහෙම බෑ දැන් මේ පිට රටක ඉන්නකොට ඉතින් මේ ගයක් වහලා දාලා ගිහින් සතියක් අමාරක් මේ ඉඳලා ආවත් ඒක ගානක් නැහැ ලංකාවේ එහෙම කරන්නේ නැහැ නේ වුණාට ඒවා ඒක ඒ තණ්හාවේ අඩුවක් නෙවෙයි. ඕක මං කියන්නේ දැන් අපි ආරණ්‍ය එකට ගිහින් සතියක් දෙකක් නැවතිලා භාවනා කරනකොට මේ හොඳට ඉන්නවා. දෙතෙන්දි කවුවත් නැහනේ තමන්ව තරහ ගස්සන්නවත් මොකවත්. එතකොට කෙලස් මතු වෙන්න හේතු නැහැ. ඒ ආරණ්‍යේ ඉන්න අය හිතනවා දැන් අපේ කෙලස් නැති වෙලා කියලා. බැයි ආපහු කෙලස් මතුවෙන තැනකට ඇවිල්ලා තමයි බලන්න තියෙන්නේ. මේ ඇත්තටම කැඩිලාද නැත්නම් යටපත් වෙලාද කියලා. හැබැයි අනිත් එකෙන් අර කෙලස් තුනී වෙන පරිසරයක හිටියොත් ඒ කියන්නේ Taman දක්ෂ වුණොත් එතන හැකියාව වැඩිකමක් තියෙනවා ඉතින් මොකද අර කෙලස් බලවත් වෙනක ඉඳන් කරනවට වඩා හැබැයි ඒක අනිත් පැත්ත තමයි කෙලස් මතුවෙන තරමට තමන්ට මාර්ගය වඩා ගන්න පුළුවන් නම් ඒක අර වගේ යටපත් වෙලා හැංගීමක් නෙමෙයි වෙන්නේ තමන් ඇත්තටම ඒවා එක්කම ඉඳන් ඒව අඩු කරන්න හදන. එතකොට ඒවයි අඩුවීම අඩු වෙනවා නම් හරියටම පේනවා. ඉස්සර මේ තත්ත්වෙම තියෙද්දි මේ කෙලස් තිබුණා. දැන් ඒවම වෙනකොට කොහොමද කියන එක හොඳට පේනවනේ. ඒකමයි මං කිව්වේ දැන් අපිට බලවත් දැන් විදර්ශනාව හරියට කෙරෙන මට්ටමක ඉන්නවා නම් ඔය බලවත් එකක් එනකොට වුණත් ඒක දාලා ඒක කැඩෙන හැටි පේන මට්ටමකට එන්න පුළුවන්. ඒක ලේසිත් නෑ බැරිත් නෑ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ අර ඕගතරණය වගේ තමයි. ඕනවට වඩා උත්සාහ කිරීමත් නෙවෙයි උත්සාහ නොකිරීමත් නෙවෙයි. ඒකට ඒක යෙදිලා ඉන්නකොට රිසල්ට් එක එන්න ඕන වගේ දෙයක්. ඒක අනිත් පැත්තට යනවා නම් ඒකත් Tamanටම පේනවා. මේ කෙලස් බලවත් වෙලා දැන් මේ අනිත් පැත්තට නේ යන්නේ. ආයි ලෝක යන පැත්තට යනවනේ. සංසාරය යන පැත්තට. ඒකට තමයි නිතර අපි දහම එක්ක ඉන්න ඕන. කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ උදව්වෙන් හරිය ආයි පොඩ්ඩක් ට්‍රක් එක පනිනකොට ආයි මේකට එන්න පුළුවන් වෙනවා. මේ කර තනියම යන්නත් හරි අමාරුයි කොච්චර ට්‍රයි කළත්. කල්‍යාණ මිත්‍ර ඇසුර උදව් වෙනවා. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍ර කිව්වහන් ධර්මයෙන්ම වෙන්නත් පුළුවන් ඒක. ඒවා උදව් වෙනවා අයියේ අපිට මාර්ගය මතක් කරගන්න. එතකොට අර නිකං රකින සීලයයි ඔය අවබෝධයෙන් එන එකයි කියන එක එතන තමයි මම දකින්නේ.
මට මේ වෙච්ච පුංචි අත්දැකීමක් කියන සමහරට ඔය දැන් රවි කියපු එකට ඒක මේ තේරෙන්න උඟක් උදව් වෙයි. දැන් නම් අපි අවබෝධයක් ඇතුව මේ මේ මෙතන විදර්ශනා කරගන්න හදනවා. මේ අපි ඇත්තටම මේ මෙතන සමුදය දකින්න හදනවා. මම දැන්ට අවුරුදු ඇත්තටම 10කට 15කට ඉස්සර ගියා මේ භාවනා වැඩසටහනකට. මේ ඇත්තටම අර ගෝයින්කා උපාසතුමාගේ එකට ගියේ. ගිහිල්ලා මේ දවස් 10ක් භාවනා කරලා ආවා. ඉතින් එතකොට අවබෝධයක් නැතුව අර ආනාපානය කරලා මෙතන පංච නීවරණ අඩුවීමක් විතරමයි වෙන්නේ. ඒ දවස් 10 ඉඳලා මේ ආපහු මම වාහනේ එලවගෙන එනකොට මම සාමාන්‍යයෙන් හයියෙන් සින්දු කියන කෙනෙක් නෙවෙයි. මම දැනගත්ත මේ මේ වාහනේ එලවන ගමන් මම දන්නේම නැතුව මම හයියෙන් සින්දු කියනවා කියලා. ඒ කියන්නේ අර මේ අර අතන තිබුණු මහා පීඩනයක ඉඳලා නිදහස් වීමක් නැතුව ඇත්තම අවබෝධයකින් නෙවෙයි. අර මේකයි මේ අවබෝධයකින් යන්න ඕන කියන එක හරිම වැදගත් වෙන්නේ. ඒක මේ උදව්ව හිතා ගන්න උදව් වෙනවා කියලා මට හිතුණා. ඒකයි මම කිව්වේ.
ඔව් ඔව් හුඟක් හොඳයි. ඒවා දැන් අන්න ඒවා දකින්න පුළුවන්. ඒක අපිට හිතෙනවා. ඉතින් අර අතන తాවකාලික යටපත් කිරීමක් ඒක සමහර විට ගොඩක් අයට වෙන එකක්. ඒ සති දෙකක් විතර ඉඳලා එන්නේ නම් බොහොම අමාරුවෙන් ආවට පස්සේ අර තිබුණටත් වඩා මේ බලවත් වෙනවා සමහර විට කෙලස් ටික දවසක් යනකොට. ඒක අර අපි අර පීඩනයක් දීලා තිබුණ හින්දා වෙන්නත් පුළුවන්. හැබැයි මේකෙන් කියන්නේ එහෙම කරන්න එපා කියන එක නෙවෙයි. ඒවකි දැන් මේක විදර්ශනය කරන කෙනාට පරිසරයක ඉන්න පුළුවන් නම් මේක අවබෝධ කරගත්තු කෙනාට හරි ඉක්මනට සමහර විට දිනු කරන්න පුළුවන්. දැන් අපි විවේකේ හදා ගන්න බලනවනේ වැඩ තියෙන අතරෙම. ඒක ඒක වන් දකින්නේ හරි වැදගත් කියලා.
පොඩ්ඩක් අද අර සාකච්ඡාවේදී ඔයාලා තමයි ගේන උත්සාහ කළානේ අර ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම ගැන. ඒක ඉතින් අර පළවෙනි තුන සද්දා ඉන්ද්‍රිය සමාධි කිනුත් ඒක ඒක පන්තිරීමේ අනවබෝධය තුලින් ගියොත් නම් ඒක උත්සාහයේ ප්‍රතිඵලයක් නැහැ කියන එක. අනිත් එක දැන් සතිය සහ ප්‍රඥාව කියන එක මේ දෙක අදුකම නිකාමයි මාර්ගය වලින් නැති කියන එකත් ඉතින් නතර කළා. ඒක මොකද බලාපොරොත්තු ඒක සම්බන්ධ කරගන්න අද මේ හිරියක ප්‍රසූත්‍රයට අනුකූලයි.
ඔව් දැන් අපි දැන් මේ මේ ප්‍රඥාව කියන්නේ සම්මාදිට්ඨිය පැත්ත. ඒ සම්මාදිට්ඨිය කියන්නේ අපි දන්නා මෙන්න මේ නිසයි මේක හටගත්තේ. හිමස්මෙන් සති ඉදං හොති. මේ හිතෙන් හදපු එක මෝඩකමටයි එළියෙන් තිබ්බේ. මේක නැත්තම් මේක පිටවන්න බෑ. එතකොට ඒ ප්‍රඥා පැත්ත. දැන් ඒක තේරුම් ගත්ත කෙනාට අවශ්‍ය වෙන්නේ සතිය පිහිටන එක. දැන් සිහිය පිහිටන්න බැරි හින්දායි මේ ධර්මතාවය දකින්න බැරි කියලා තේරෙනවනේ. අපි සිහිය පිහිටන්න අපිට පුළුවන් නම් ඒ නුවණ ඔතන යෙදෙනවා. දැන් ඕක කරන්න ගියාම කරන්න බැරි වෙන්නේ අපේ දැන් ඔන්න සමාධිය අඩුවක්. දැන් මේක පෙන්නද්දිත් හිත ඒ වුණාට දුවනවා. සමහර විට ඒකෙම මං කිව්වේ අර කෙලස් බලවත් වෙනින්දා මේ පැත්ත පෙන්වන්න දෙන්නේ නැහැ. ඒකෙම ඇලිලා දිගින් දිගට යනවා. නැත්තම් වෙන එකක් මතක් වෙනවා වෙන බලවත් දෙයක්. එතනින් පේන්නේ සමාධියේ අඩුකම. දැන් සමාධිය එහෙනම් සමාධිය හදා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඇයි සමාධිය අඩු වෙලා තියෙන්නේ? මෙන්න මේ කෙලස් බලවත් හින්දා කියලා පේනවා. එහෙනම් ඒකට අදාළ දැන් තරහ වැඩි නම් එහෙනම් මෛත්‍රිය වඩන්න ඕනේ. ඇලිම වැඩි නම් අසුබය වඩන්න ඕනේ. ඒකත් ඒ ප්‍රඥාව තුළින් තමයි බලන්නේ. ඊළඟට ඒ වයින් වෙලා තියෙන්නේ අපේ සීලය කැඩිලා. එතකොට අපි සීලය කැඩෙන්න හේතුව දැනගෙන ඒකට දෙයක් කරලා නැහැ. එතකොට එහෙම යන්න ගිහින් තියෙන්නේ අපේ අර හිරියොතප්ප කියන පැත්ත අඩුවීම. ඒක තමයි අද සූත්‍රයෙන් අර පෙන්නලා දුන්නෙත්. ඒක ඉතින් අර ලෞකික පැත්තෙන් හිතනා වගේම ඔය විදිහට හිතුවොත් ප්‍රඥාවයි සතියයි මුල් කරගෙන හිතුවොත් දැන් මාර්ගය සඳහාමයි ඊළඟට ආයි සීලයක් හදාගන්නේ සමාධියක් හදාගන්නේ අපහු මේ වැඩේ කරන්න. ආයි ප්‍රඥාව තියෙනවා සිහිය පිහිටන්න. එතට සති සම්පජන්නේ. ඒකට උත්සාහ කරනකොට ආතාපි සම්පජානෝ සතිමා. ඒක බැරි වෙනකොට බැරි වෙන්න හේතු ටික අපහුව යන්න වෙන මුලට ශ්‍රද්ධාවයි සමාධියයි අඩුකම. ශ්‍රද්ධාවයි සමාධියයි. ශ්‍රද්ධා විරිය සමාධි. ඒ කියන්නේ අපි දැන් අර පැලයක් හිටෙව්වට දැන් අපි වතුර දාන්නේ පොර දාන්නේ වගේ වැඩක් නේ වෙලා තියෙන්නේ. දැන් අපි සම්මාදිට්ඨිය ඇති කරගත්තට දැන් සතිය පිහිටන්නේ. සතිය පිහිටන්න බැරි අර දැන් ප්‍රත්‍ය වෙන ධර්ම ටික නැහැ. ශ්‍රද්ධා විරිය සමාධි කියන තුන. එතකොට මේ ප්‍රඥා පැත්ත හරිනම් දැන් කරන්න ඕන දේ දන්නවනම් අර පැත්ත අඩු ගහින්දයි කෙරෙන්නේ නැත්තේ. එනවා ඒ ටික ආයි හදන්න වෙනවා. ඒකෙන් කියන්නේ ප්‍රඥාව නවත්තලා ඒ පැත්තට යන්න කියලා. ඉතින් අපි මේක මේවත් උත්සාහ කරන ගමන් ඒ පැත්තත් ඒ ප්‍රත්‍යේන ධර්මත් අවශ්‍යයි වගේ කියලා Tamanටම පෙයි. එතකොට ඒක ඉතින් ශ්‍රද්ධා කැල්ල නම් අර ප්‍රත්‍ය වුණාට ඒක දැන් ප්‍රඥාව එක්ක ශ්‍රද්ධාව කොහොමද දිනු වීමක් තියෙනවා. එතට අපේ වීරියයි සමාධියයි කියන දෙපැත්ත තමයි ඇත්තටම හදන්න තියෙන්නේ. ඇත්තටම මං කියන්නේ අපි උත්සාහ කරන ඕන සමාධියයි සතියයි දෙක හදන්න. දැන් ප්‍රඥාව අපි මේ වගේ ධම විමසලා එහෙම හදා ගන්නවනේ. එතට Taman තුලින් කරන්න තියෙන්නේ සති සමාධි. සතිය තමයි වඩන්න ඕන. සතිය වඩන්න අමාරු වෙන්නේ සමාධිය මදි හින්දා. එතකොට ඒ වගේ ඉවයි එක එකට එකක් සම්බන්ධයක් තියෙනවා. මේ කර ලෝකෝත්තර පැත්තට ලෝකෝත්තර දර්ශනය ආවට පස්සේ පේනවා දැන් මේක දකින්න නම් සිහිය පිහිටන්න ඕන. සිහිය පිහිටන්න බැරි අපේ සමාධිය දුර්වලයි. සමාධිය දුර්වල වෙන්න ප්‍රධාන හේතුව සීලය හරියට නැතිකම. තව කියන කරුණු එකක්වත් අපිට අතාරින්නත් බෑ. ඉතින් බලනකොට ඉවයි බුද්ධ දේශනානේ ඉවයි ගැළපීමක් තියෙනවා.
ප්‍රයෝගිකව
බෑ බෑ මේ හිතලා ලබා ගන්න බෑ. ඒවා මාර්ගයේ වඩන කොට එන ඵල. විදර්ශනා ඥාන නේද? මාර්ගයේ වැඩෙන කොට ඇති වෙන දේවල් මිසක් අපිට බලෙන් මේ මේ ලබා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවයි ඉතින් තේරුම් කිරීම එක එක්කෙනාගේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අර හාමුදුරුවෝ බොහොම හොඳයි අර අර මං කිව්වේ අර ශුන්‍යතා ජාති තුනටත් ගිහිල්ලා එතනින් එතර වෙන පැත්තට බය ඇති වෙන්න ඕන. ඒ කියන්නේ ධානයක හිටියත් මේක මේකත් දුකක් කියලා දකින්න ඒ බය ඇති වුණොත් තමයි එකෙන් මිදෙන්නේ. අන්න ඒ වගේ පැත්තක් පෙන්වන එක හරි වටිනවා. සංසාරය යන එක බයයි කියලා දකින්න එක තමයි ඉතින් ඒක ඉන්නේ. එතකොට ඔක තව පැත්තකට එනවා මේ සාමාන්‍ය මේ අපි අර ලෞකික පැත්තට ඇලිලා ඉන්නකොට දැන් නිවන් දැක්කොත් මේ ටික නැති වෙනවනි කියලා බයකුත් එනවා. ඒක තමයි ගොඩක් අයට එන්නේ. උගත් අනිත් ඒවට මොකද වෙන්නේ කියලා බයකුත් එනවනේ. ඉතින් ඒ කොහෙන් හරි ඒක ලෝකෝත්තර පැත්තට නම් සසර යන එක බයයි කියලා පෙන්න ඕන. මේ ලෞකික පැත්තෙන් මේවා අතෑරෙන කොටත් බයක් එකපාරට දැනෙන්න පුළුවන් සමහර විට. කොයි භාවනාවලදී සමහරුවක් දකින්න මේ අම්මකුත් හිතා ගන්න බැරි ලෙවල් එකකට බයක් ඇවිල්ලා වගේ ගතියකුත් එනවා. මේක ඉතින් විදර්ශනා ඥානෙ මොකද්ද කියන එක බොහොම නුවණින් තෝර බේර ගන්න ඕන එකක්.
හැබැයි මට මෙහෙම අදහසක් ආවා දැන් අර බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා දිවි ලෝකෙක ගිහිල්ලා අර සුරංගනාවියෝ දෙන්න ගන්න හිතාගෙන භාවනා කරන්න කිව්වේ. ඉතින් මේක ඇත්ත දකිනකොට මේ අර වගේ ලෝකෙට බැඳීම් තියෙනවා නම් ඒවා ඉබේම නැති වෙනව නේද? මේ අපි අර ඒ බය ආවා ඒව ගැන හිතන්න ඕනේ නැහැ නේද?
ඔව් ඒවා හිතන්න අවශ්‍ය දේවල් නෙමෙයි. ඉතින් තමන් මාර්ගය වඩාගෙන යනකොට කිව්වේ ඥානය ඥාන පහළ වෙනවා. ඒතට ඇත්තටම මට නිකන් හිතෙන්නේ ඔය භයතුපට්ඨාන කියනකොට ඒ භය පිළිබඳව පිහිටිය නුවණක් එනවා. පිහිටිය කියන්නේ මේ සසර යන එක බයක්මනේ දුකක්මනේ. කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕන කියන පැත්ත. ඒකයි මම කියේ ඒක දෙපැත්තක් තියෙනවා කියලා. මේ විදර්ශනා ඥානයක් හැමතිස්සෙම මාර්ගයට නිදව් වෙන්න ඕන. ලෝකෙට අයිති ඒව නැති වෙනවා කියන බය ආවොත් මාර්ගේ නවත්තලා ආපහු වෙන පැත්තටයි ඒ බය එන්නේ. ඒකයි මං කියේ ඔබ හරි පරිස්සමින් තෝර වේර ගන්න ඕන දැනක් කියලා. ඒක නිකම්ම බය වෙන එක බයතුපට්ඨාන ඥානේ නොවෙන්න පුළුවන්. ඕවනම් මං වැඩිය දන්නේ නැහැ. ඉතින් මේ මේ දර්ශනා ඥාන ගැන මං වෙනම මෙච්චර හොයලා නැහැ. මට ඒක හොයන්න හිතෙන්නෙත් නැහැ. මං දන්නේ ඇයි කියලා. අපි මාර්ගේ වඩනකොට එන්න ඕන අවබෝධනේ. ඉතින් ඒක ඇයි ඒක දැනගෙන ගන්න හදන්න අවශ්‍ය නැහැ කියලා මට හිතිලා තියෙනවා. අපේ අර සාමාන්‍ය තියෙන ක්‍රමවල ට්‍රෙඩිෂනල් ක්‍රමවල ඉතින් ඔන්න එක එක ඒවා දැනෙනකොට මේ ඥානෙ මේ ඥානෙ කියලා හැම ඉතින් ඒම කියනවා. ඉතින් ඒවට මම නම් එච්චර එකඟ වෙන්නේ නැහැ. ඒකයි ඔය ගැන හොයන්න කැමතිත් නැති වෙන්න එක හේතුවක්. මොකද ඒ කියන අත්දැකීම් විදර්ශනා ඥාන නෙවෙයි කියලා මට ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා. අපි ඒවා දැනගත්තොත් වෙන්නේ ඔය පොඩ්ඩක් දැනෙනකොට ආ මේ ඥානෙ පහළ වුණා කියලා එතෙන්ට දාගන්න යනවා. මට ඇත්තටම ඔය ඥාන ටික මතකවත් නැහැ. මම ඒක ඉච්චර හොයන්නේ.
රවි සමහර විට අපිට මේ දැන් ඔය වගේ ඔය ඥාන ගැන ඔය දැනීම තියෙන එක දැන් විදර්ශනා කරන වෙලාවට හිත ගියොත් එහෙම ඔය වගේ ඔය ඥාන වලටයි එහෙම ගිය ගාම හිත වෙන තැනක තියෙන්නේ. ඉතින් අපිට ඒ හිත අල්ලගන්න බැරි වුණොත් ඇත්තටම මේක බාධාවක් වෙනවා නේද ඒක? එතකොට හිත යනවා ඒ පැත්තේ.
ඕකේ ඉතින් මේ මං ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ ওই ටික ඉගෙන ගත්තෝ අය කරන්නේ. ඉතින් ගන්න අය කොහොම හරි මේ ඥානෙ ලබා ගන්න භාවනා කරන්න ඕන. එතකොට වෙන්නේ අර මම දෙයක් ලබා ගන්නනේ යන්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ එතකොට. මේ ඥානෙ ලබා ගන්න මාර්ගඵල ලබා ගන්න වගේම තමයි මම සෝවාන් වෙන්න හදන්නේ. ඉතින් මම සෝවන් වෙන්න ට්‍රයි කරනකම් සෝවන් වෙන්නෙත් නැහැනේ. මමත්වයේනේ තියෙන්නේ. ඒක අතහැරීම තුල ඒ ඕනකමත් නැතිවීම තුල තමයි ඒක අවබෝධ වෙනවන අවබෝධ වෙන්න ඕන. ඒවත් එක්ක තමයි මන් දන්නේ මේ මේ එච්චර හරි වුණත් වැරදි වුණත් මට ඒ ඥාන කෙරෙනම් එච්චර හොයන්න හිතිලත් නෑ හොයන්නෙත් නෑ මම. එහෙනම් මගෙන් අහන්න එපා මේ මේ විදර්ශනා යන්නේ මොකද්ද මේක මොකද්ද? මට ඔය පොත්වල තිබුණේ ඒවත් එච්චර මතකත් නෑ. අපෝ වගෙන කතා කරන්න ඕන තරම් ඉඳි ඔතන ඇහුවනම් ওই ඥාන ටික ඔක්කොම විස්තර කරා. ඒවා මේ තමන්ට නම් හිතන්නේ ඒවා ගැන ඉගෙන ගන්නවට වඩා ඔය දැන් තමන්ගේ මාර්ගය හරි කියලා හිතනවනම් ඒකට අදාළ ටික වඩන එක කරන එක තමයි හොඳ. එතකොට අර ඥාන ඉතින් පහළ වෙනවනම් පහළ වෙයි. අවබෝධයක් ආවම ඥානයක් පහළ වෙන්නේ. ප්‍රඥාව වැඩීමක් නේ. ඉතින් අපි ප්‍රඥාව වැඩෙන්න ඕන ටික නොකර ඥාන ඉගෙන ගත්තා කියලා ඥාන වැඩෙන්න විදිහක් නැහැ. ලත් වෙන්න පුළුවන් මුලා වෙන එක තමයි. හදයි වෙන ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු.
මේ ප්‍රවි ප්‍රශ්නයක්වත් නෙවෙයි මේ අර පොඩි ඩිස්කෂන් එකක් ගිහලා තිබුණා මේ කමලුත් එක දාලා තියෙනවා අපේ මේ ඩිස්කෂන් එකේ. මම මේ අපි ලාලුයි මා මේ වසන්තයි මා චුට්ටක් ඔගෙන කතාත් කරා මේ අර රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අනිච්ච ගැන කතා කරලා තිබුණු ලියලා තියෙන පොතක් ඩිස්කස් කරලා තියෙන මම නම් හිතියේ නෑ මේ ඒකෙදි ඒ පොතේ මට තේරුණ හැටියට නම් ඒ ස්වාමීන් වහන්සේගේ අදහස් තමයි මේ ඒකෙ දිගටම වාගේ තිබුණේ කියලා මට අහුනේ. ඒක සූත්‍රයකට සම්බන්ධයක් නම් කරලා තිබුණ නැහැ. ඒතන මේ ඒ වගේ වෙලාවට සූත්‍රයකට සම්බන්ධ කරන එක ඒක වැදගත් නේද? මට ඒක අහුන්නේ නැත්නම් දන්නේ නැහැ. ඒක ඇත්තට මට ඒ ડિස්කෂන් මගේ කියවුවා අහනකොට මට තේරුනේම නම් දිගටම මේ ස්වාමින්වහන්සේ තමයි ඒක අත්දැකීමක් හැටියට විස්තර කරලා තිබුණේ.
ඔය ඒ වගේ ඔය පොත් ඉතින් අපි දන්න තරමින් ස්වාමීන් වහන්සේ ගොඩක් කළේ බුරුම පොත් බුරුම භාෂාව හොඳට දැනගෙන හිටියා. ඒ පොත්වල තිබුණේවා දැන් ගොඩක් ඔය පරණ හාමුදුරුවරු කියන එකක් තමයි උන්වහන්සේට අවබෝධය ආවේ අන්තිම හරියේ සමහර විට ලෙඩ ඇඳේ ඉන්න කාලේ. ඉතින් ඒ කාලේ පොත් ලියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ මගේ ඔළුවේ තියෙනවා මේ මතක්ද කියලා හරියටම මතක නැහැ. මේ දැන් පොතක් ලිව්වොත් ඊට වඩා වෙනස් විදිහටයි ලියන්නේ කියන වගේ අදහසක් කර අවබෝධේ එක්ක දැන් ඔය පොත් ලියන කාලේ දැනුම තිබුණා. මේ හොඳට ගාක් ඉතින් ඒ පැති හොයලා හොයලා හොඳ අවබෝධයක් තිබුණා. ඉතින් මේ මන් දන්නේ නැහැ මං ඉතින් මේ මං අහලා තියෙන ඒවා කියන්නේ. ඉතින් උන්වහන්සේට අවබෝධය ආවේ අන්තිම කාලේ කියන එක තමයි ඒ අසුරු කරපු අය ගොඩක් කියනවා මං අහලා තියෙන්නේ. ඒ කාලේ ඒක ලියන්න හැකියාවක ඉඳලා නැහැ. ඒ හින්දා ඉතින් අපි ටිකක් ඒ කියන්නේ පොත් කෙලින්ම අයින් කරන්න නෙමෙයි. ඉතින් පොත් ගොඩක් බුරුමේ තිබුණ ಜಾති ටික තමයි පොත්වල තියෙන්නේ. ඒකෙන් මේ මේ ඒ තියෙන ඒවා ඉතින් නුවණින් විමසන්න වෙනවා. අර කිව්වා වගේ සූත්‍රවලට එහෙම ගලපලා ඒවා බලන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපි ඒක ස්වාමීන් වහන්සේට ගෞරවයක් නෙමෙයි. ඒ කාට වුණත් අපි එහෙමනේ කරන්නේ. අපි තාමක් ඇහුවාම ඒක අපිට තේරෙන මට්ටමට ඉතින් දහමට ගලපලා බලන්න ඕන ත්‍රිපිටකයට ගලපලා. ඊළඟට ඒක ප්‍රායෝගිකව වඩලා බලන්න ඕන. ඉතින් ඔය කාලේ හැටියට ඇත්තටම දැන් මේ වගේ මට්ටමක සාකච්ඡා වෙන මට්ටමක් නෙමෙයි. ඔය පොත් ගොඩක් ලියුනේ 50 ගණන් වල වගේ සම්බුද්ධ ජාන්තියට. ඒ කාලේ දහමේ තිබුණ තත්ත්වෙයි අද තියෙන තත්ත්වෙයි වෙනසකුත් තියෙනවනේ. ඒ කාලේ මෙච්චර විරුද්ධව කතා කරන අය නැහැ. බොහොම ටික දෙනෙක් හාමුදුරුවෝ එකතු වෙලානේ ඔක හෙව්වේ. අද කාලේ ඒවත් යදාගෙන තව තවත් අත්දැකීමුත් එක්කනේ හුඟක් හොයන් ඒවත් එක්ක බලන්න වෙනවා. හුඟක් හොඳ දේවල් තියෙනවා. ඉතින් සමහර දේවල් අපිට එකඟ වෙන්න බැරි දේවලුත් තියෙනවා. දැන් විශේෂයෙන් අර පටිච්ච සමුප්පාදේ කියන එක කාල තුනකට බෙදෙන එක එහෙම ඒ පොත්වල තියෙනවා. අනිත් ඒවත් ඔය අනිත්‍ය කියන එකත් අර තියෙන දෙයක් වෙනස් වෙනවා කියන මට්ටමේ තමයි මං හිතන්නේ තියෙන්නේ. එතනින් එහාට හැබැයි සමහර තැන්වල ගැඹුරක් ලියවිලා තියෙන ඒවා අර ඔළුවේ වෙන එකක් තියාගෙන කියනකොට ඒක පේන්නෙත් නැති එහෙම තැනුත් තියෙනවා. හුඟක් වෙලාවට ඔය සූත්‍රවල අභිධර්ම එහෙම තියෙන ඒවා තමයි හාමුදුරුවෝ ලියලා තියෙන්නේ. ඉතින් ඒක සමහර තැන් ඉතින් පරිස්සමින් කියවලා හොයන එක තමයි හොඳ. මොකද ওই කාලයක් තිබුණා කවුරු හරි භාවනා කරනවා නම් ওই පොත් ටික කියෝලම තියෙන්න ඕන කියලා මතයක් ලංකාවේ තිබුණා. මොකද එතකොට ඒ කාලේ වෙන පොත් තිබුණේ නැහැ කියවන්නේ. මේ දැනටත් ආරන්නේ වල එහෙම භාවිතා කරනවා ඒ පොත් සේරම. ඒවා හරි වටිනා පොත්. දහම දැනගන්න හැබැයි නුවණින් හොයන්න එතනින් එහාට පොඩ්ඩක් ඒක විමසන්න වෙනවා. අයි ධර්ම කරුණු වරන් සාකච්ඡා කරන්න හොයන්න ත්‍රිපිටකයට ගලපලා බලන්න ඒක තමයි කරන්න තියෙන්නේ. එතන අර පොතේ දැනුමෙන් විතරක් කරන සාකච්ඡා කරන අය නම් ඒවම හරි කියලා ඉතින් ඒ මට්ටමින් කතා කරයි. තපියර ප්‍රායෝගිකව හොයන අයත් එක්ක මේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. දැන් මම හොඳටම දන්නවා මම පොත් කියවලා තියෙනවා. ඉතින් අර පටිච්ච සමුප්පාදේ කාල තුනකට බෙදලා ඒවා විස්තර කරන ටික තමයි ගොඩාක් තියෙන්නේ පටිච්ච සමුප්පාද ගැන නම්. හැබැයි එහෙම කියලා ඒවා අයින් කරන්න බෑ. ඒවා ඉගෙන ගන්න ගොඩාක් දේවලුත් තියෙනවා. හිතයි එහෙනම් අවසන් කරමු නේද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඕ මම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.